சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, ஜனாதிபதியின் இடைக்கால வரவு செலவு திட்டத்தை எல்லாரும் கவனிச்சிருப்பீங்க. இன்னைக்கு பல்வேறு உறுப்பினர்கள் பேசினாங்க, ஆனா இன்னைக்கு அவங்க பேசியிருக்கிறது எல்லாமே ஏன் இந்த ஜனாதிபதி நாட்டுக்கு சரியில்லை, ஏன் இந்த அரசாங்கம் நாட்டுக்கு சரியில்லை. ஆகவே இதுலயும் அரசியல் தான் பாக்குறாங்களே தவிர உண்மையான நோக்கம் இருந்தா இந்த வரவு செலவு திட்டத்துக்கு உள்ளார இருக்கிற விசேடமான ப்ரொவிஷன்ஸ பார்த்திருப்பாங்க. உதாரணத்துக்கு இப்ப ஜனாதிபதியோட வரவு செலவு திட்டத்தின் கீழ் நீங்க பாத்தீங்கன்னா முக்கியமான ஒரு விஷயம் வந்து ஜனாதிபதி அடையாளப்படுத்தி இருக்காரு இந்த ஜேடிபி தோட்டங்கள், அதாவது ஜேடிபி தோட்டங்கள் எல்லாம் மன்னிக்கணும், ஜனாதிபதி கவனிச்சிருக்காரு இந்த அரசு மையப்படுத்தின நிறுவனங்கள் வந்து ஒரு நஷ்டமா தான் இந்த நாட்டுக்கு வந்திருக்கே தவிர எந்த விதமான லாபத்தையும் நாட்டுக்கு தரல. இன்னைக்கு மக்கள் வந்து அவங்க வரி பணத்தை செலுத்தினா கூட அந்த வரி பணம் அனைத்துமே இந்த நஷ்டத்தை கவர் பண்ணதான் போதே தவிர வேற மக்கள் நலன் கருதி எந்த விதமான விஷயத்துக்கும் போய் சேர மாட்டேங்குது. இதுக்கு ஒரு சிறந்த உதாரணத்தை பாத்தீங்கன்னா ஜேடிபி தோட்டங்கள் இதுவரைக்கும் எப்படி பராமரிக்கப்பட்டிருக்குன்னு எல்லாருக்குமே தெரியும். அதை பத்தி பேசணும்னு அவசியம் இல்லை, ஆனா எல்லாருக்குமே நல்லா தெரியும் ஒரு காலத்துல செழிப்பா இருந்த தோட்டங்கள் இன்னைக்கு காடா மாறி இருக்கு. காடா மாறி இருக்க காரணம் வந்து இன்னைக்கு நேத்து நடந்த நிர்வாகத்தினால இல்ல, ஆரம்பத்துல இருந்து வந்திருக்க நிர்வாகத்தினாலதான் இன்னைக்கு ஜேடிபி தோட்டங்கள் காடா மாறி இருக்கு. இப்படி காடா மாறி கடைசியில 2002 இருந்து பாத்தீங்கன்னா இபிஎஃப் இடிஎஃப் தொழிலாளர்களுக்கு தராம கிட்டத்தட்ட 2000 மில்லியன் அவுட்ஸ்டாண்டிங்ல இருக்கு. ஆனா இந்த 2000 மில்லியன் யார் பொறுப்புன்னு கேட்டா சேர்மன்ஸ் தவிசாளர்கள் நியமிக்கப்படுறாங்க, வராங்க, சுற்றுலா மாதிரி சிறைக்குள்ளார போறாங்க, அடுத்த நாள் பெயில் வாங்கிட்டு வெளியே வராங்க. அப்படி இருக்கும்போது யார் தான் கடைசியில இருந்து இபிஎஃப் இடிஎஃப் தொகையை அங்க இருக்க தொழிலாளர்களுக்கு கட்டுவா? அதே சமயத்துல இன்னொரு விஷயமும் நம்மளுக்கு தெரிஞ்சாகணும், இந்த ஜேடிபி தோட்டங்களை பொறுத்த வரைக்கும் ஒரு காலத்துல செழிப்பமா தான் இருந்துச்சு. இது காடான காரணம் ஏன்னு பாத்தீங்கன்னா தவிசாளரை மட்டும் குறை சொல்ல முடியாது, நம்மளோட கொள்கை ரீதியான தீர்மானங்களும் இதுக்கு ஒரு முக்கியமான காரணம். இந்த தீர்மானங்கள் எல்லாத்தையும் பாத்தீங்கன்னா கடைசியில ஒரு அங்க இருக்கிறவங்களுக்கும் எந்த விதமான பிரயோஜனமும் இல்லாம, கடைசியில நாட்டுக்கும் எந்த விதமான பிரயோஜனமும் இல்லாம மக்களையும் கஷ்டப்படுத்தி நாட்டையும் நஷ்டத்துல போட்டிருக்கு. சோ இந்த மாதிரி ஒரு அரசு மையப்படுத்துற நிறுவனத்தை நம்ம கொஞ்சம் பிரைவேடைஸ் பண்ணி இல்லாட்டி வேற பொறிமுறை ஒன்று கண்டுபிடிச்சா கட்டாயம் அங்க இருக்க தொழிலாளர்களுக்கு மட்டும் நல்லது இல்ல, நாட்டுக்கும் தான் நல்லது. அதே மாதிரி இன்னைக்கு நீங்க பாருங்க இந்த வரவு செலவு திட்டத்தின் கீழ் நிறைய பேர் சொல்றாங்க பெருந்தோட்ட பகுதி மக்களுக்கு எந்த விதமான நன்மையும் கிடையாது, எந்த விதமான நல்ல விஷயங்களும் கிடையாது. ஒரு விஷயம் நீங்க கவனிக்கணும், ஒவ்வொரு தடவை இந்த பாராளுமன்றத்துல வந்து இந்த வரவு செலவு திட்டம் வரும்போது கடைசியில பாத்தீங்கன்னா மலையகத்தை பிரதித்துவப்படுத்துற சில குறிப்பா சில நபர்கள் அவங்க வந்து சொல்றாங்க மலையக மக்களை வந்து இதுல உள்ளடக்கப்படல. ஏன் மலையக மக்கள் வந்து இலங்கையர்கள் கிடையாதா? இப்ப ஜனாதிபதி தெளிவா சொல்லிருக்காரு கர்ப்பிணி பெண்கள், அதாவது கர்ப்பிணி பெண்களுக்கு 2500 மானியம் வழங்கப்படும், 2500 ரூபாய் அலோவன்ஸ் வழங்கப்படும்னா மலையகத்துல யாரும் கர்ப்பமாக்க மாட்டாங்களா என்ன? இது வந்து ஒரு முட்டாள்தனமான விஷயம் தானே. ஏன் இலங்கையர்களையும் மலையக மக்களையும் பிரிச்சாகணும்? நாங்க வந்து இலங்கையர்களா தான் ஆக பாக்குறோம், ஆனா எங்களை ஒவ்வொரு இடத்துலயும் தனித்தனியா ஒதுக்கி ஒதுக்கி வச்சிருந்தா நாங்க எங்கதான் போறது? அதே மாதிரி 61,000 குடும்பங்கள், அதாவது 61,000 வறுமையில கஷ்டப்படுற குடும்பங்களுக்கு வந்து ஃபுட் இன்செக்யூர் ஃபேமிலிஸ், 61,000 வறுமையில கஷ்டப்படுற குடும்பங்களுக்கு 4 மாதம் காலங்களுக்கு கிட்டத்தட்ட 10,000 ரூபாய் நிவாரணம் வழங்குறதா முடிவெடுத்திருக்காரு ஜனாதிபதி. அதுலயும் தான் மலையக மக்கள் உள்வாங்கப்படுவாங்க. மலையக மக்கள் வந்து கிட்டத்தட்ட 18 லட்சம் பேர் இருந்தாலும் தோட்டத்துல வேலை செய்யறது, தோட்டத்துல தொழிலாளர்களா இருக்கிறது, அதுல பாத்தீங்கன்னா கிட்டத்தட்ட 135,000 பேர். இதுல குறைந்த வருமானங்களான குடும்பங்களுக்கு இந்த நிவாரணம் வழங்கப்படும். அது மட்டும் இல்லாம விவசாயம் சம்பந்தமா அனைவருக்குமே நல்லா தெரியும், முன்னால பேசின உறுப்பினர்களும் இதை பத்தி பேசியிருந்தாங்க, இந்த உரம் பிரச்சனைனால கடைசியில பாத்தீங்கன்னா தேயிலை தோட்டத்துல ஒரு 30% வீழ்ச்சியை பார்த்தோம், 33% வீழ்ச்சியை பார்த்தோம். அது மட்டும் இல்லாம விவசாயம் முழுமையா ஒரு பெரிய அடியை வாங்கியிருக்கு. இந்த தருணத்துல நம்ம வந்து இந்த தேயிலை தோட்டத்துல இருக்கிற மாடலை எப்படி ரீஸ்ட்ரக்சர் பண்ணணும் தான் பார்த்தாகணும். ஏன்னா இன்னைக்கு தேயிலை தோட்டங்கள் அழிஞ்சு போற காரணம் இந்த உர தண்ணிப்பாட்டின மட்டும்னால இல்ல, நிர்வாகத்தை சரியான முறையில செய்யாதனாலையும் ஒரு பெரிய பாதிப்பை நம்ம இந்த தேயிலை தோட்டங்கள் கண்டிருக்கு. உதாரணத்துக்கு ஒரு காலத்துல ஒரு பழமொழி ஒண்ணு இருக்கு இங்கிலீஷ்ல நான் கேள்விப்பட்டது, when there were planters the tea estates were doing fine and then when chartered accountants had come in they knew how to balance the books but they didn't know how to balance the estates and the workers and that is the truth unfortunately. இன்னைக்கு தேயில தோட்டத்தை பாத்தீங்கனா அது நடத்துறது யாரனு பார்த்தா ஒரு ஓய்வு பெற்ற ராணுவ அதிகாரி இல்லாட்டி ஒரு ஓய்வு பெற்ற அக்கவுண்டன்ட். ஆனா இந்த பிளான்டர்ஸோட காலகட்டமும் முடிஞ்சு. இன்னைக்கு அதான் ஒரு பெரிய பிரச்சனையா இருக்கு. இன்னைக்கு சில பேர் வந்து சொல்றாங்க, மக்கள் கஷ்டத்துல இருக்காங்க, மக்கள் வறுமையில இருக்காங்க, நீங்க ஏன் வீடு கட்ட மாட்டேங்கிறீங்க, ஏன் உங்களுக்கு ஒரு டாய்லெட் வசதி உருவாக்கி தர மாட்டேங்கிறீங்க, இதோட உண்மை என்னன்னு எல்லாருக்கும் தெரிஞ்சாக்கணும், இது யாருக்கும் தெரிய மாட்டேங்குது. இன்னைக்கு நாங்க ஒரு வீடு கட்டுறதா இருந்தாலும் சரி, ஒரு டாய்லெட் கட்டுறதா இருந்தாலும் சரி, அது மலையக மக்களால கட்டாயம் முடியும், அவங்களால சுயமா கட்ட முடியும், ஆனா அவங்களுக்கு அந்த உரிமை கிடையாது. இதை தான் நாங்க மறுபடியும் சொல்லிட்டு இருக்கோம். நான் மட்டும் இல்ல, முன்னால கௌரவ மனோகணேசன் அவர்கள் இருந்திருக்காரு, அவரும் நீண்ட காலமா காணி உரிமையை பத்தி பேசியிருக்காரு இந்த சபையில, நாங்களும் பேசிட்டுதான் இருக்கோம். இன்னைக்கு எல்லாரும் ஒன்றிணைந்து ஒரு தீர்வு எடுக்க வேண்டிய தருணம் வந்திருக்கு, கட்டாயம் ஒரு தீர்வு எடுத்தாகணும். இன்னைக்கு நீங்க பாருங்க, 60 வயசு தாண்டிதான் அந்த தோட்டத்துல இருக்க முடியாது, நீ அங்க வேலை செய்யலன்னா அந்த தோட்டத்துல இருக்க முடியாது. இந்த மாதிரிதான் துறை அங்க இருக்க துறைமார்களும் சரி நிர்வாகமும் சரி ஒரு அடிமைத்தனத்தை உருவாக்குறாங்க. ஆனா கடைசியில பலிகள் பலி அத்தனையும் வந்து தொழிற்சங்கங்கள் மேலையும் அரசியல்வாதிகள் மேலையும் தான் வருது. ஒரு உதாரணத்துக்கு பிரைவேட் எஸ்டேட்ஸ் தனியார் தோட்டங்கள் எடுத்தீங்கன்னா, இப்ப இந்த வரவு செலவு திட்டம் இந்த இடைக்கால வரவு செலவு திட்டத்துல வந்திருக்க நிவாரணங்கள் கூட அவங்களுக்கு கிடைக்குமா இல்லையான்னு தெரியல. ஏன்னா இப்ப தமிழகத்திலிருந்து நிவாரணம் வந்திருக்கு, அதுக்கு நான் திரு மு க ஸ்டாலின் அவர்களுக்கு நன்றியை தெரிவிச்சுக்கிறேன். ஆனா தமிழகத்திலிருந்து நிவாரணங்கள் வரும்போது இன்னைக்கு கிட்டத்தட்ட 132,000 குடும்பங்களுக்கு அது கிடைச்சிருக்கு. ஆனா அது அது அதுலயும் ஒரு சிக்கல் வந்திருக்கு. ஏன்னா சில பேர் சொல்லியிருக்காங்க எங்களுக்கு கிடைக்கலன்னு. அது காரணம் என்னன்னு பாத்தீங்கன்னா, இந்த கிராம சேவக சங்கத்தை கிராம சேவக சங்கம் சொல்லியிருந்தாங்க இதுல அரசியல் தலையீடு இருக்கு. குறிப்பா என் பேரை சொல்லி சொல்லியிருந்தாங்க இதுல தொண்டமான் இன்வால்வ் ஆகி அரசியல் தலையீடு இருக்கு, அதனால எங்களால சரியான முறையில தர முடியாதுன்னு. அரசியல் தலையீடு எதுவும் இல்லை. அந்த நான் இந்த உயர் சபையில தெரிவிக்க விரும்புறேன். காரணம் என்னன்னா, நாங்க வந்து அன்னைக்கு சொன்னது பாரபட்சம் பார்க்காம அனைவருக்கும் இதை பகிர்ந்தளிக்கணும் தான் நாங்க சொல்லியிருந்தோமே தவிர வேற எதுவும் நாங்க சொல்லல. எங்களுக்கு ஒரே ஒரு கவலை தான் இருக்கு, இப்ப இந்த இடைக்கால வரவு செலவு திட்டத்துல வந்த நிவாரணங்கள் இது எல்லாமே நாளைக்கு எங்க மக்களுக்கு கிடைக்குமா இல்லையான்னு ஒரு கேள்விக்குறியா மாறக்கூடாது. ஏன்னா ஆரம்பத்துல 5,000 நிவாரணம் வந்துச்சு முன்னாள் ஜனாதிபதி கோட்டாபய ராஜபக்சே அவர்கள் அரசாங்கத்துல.
அதே
மாதிரி மறுபடியும் ஒரு 10,000 ரூபாய் நிவாரணம் கிடைச்சிச்சு. ஆனா இது மலையக மக்களுக்கு எத்தனை பேர் கிடைச்சிச்சுன்னு எங்களுக்கு ஒழுங்கா தெரியாது. ஏன்னா நாங்க போய் விசாரிக்கும் போது பல்வேறு தோட்டங்களே இது கிடைக்கலன்னு தான் சொல்லியிருக்காங்க. அப்புறம் நாங்க கடைசியில பேசி கிட்டத்தட்ட ஒரு 16,000 குடும்பங்களுக்கு நாங்க இதை வாங்கி கொடுத்தோம். அது மட்டும் இல்லாம இப்ப பப்ளிக் செக்டர் ரிஃபார்மை பொறுத்த வரைக்கும் 60 வயசு அடைஞ்சிட்டா அரசு ஊழியர்களை ஓய்வு பெற சொல்லியிருக்காங்க. இது இன்னைக்கு ஒரு வரவேற்கத்தக்க விஷயம். ஏன்னா இன்னைக்கு இலங்கை நாட்டை பொறுத்த வரைக்கும் 22 மில்லியன் மக்கள் இருக்காங்க. இந்த 22 மில்லியன் மக்கள்ல கிட்டத்தட்ட பாத்தீங்கன்னா 1.8 மில்லியன் 18 லட்சம் பேர் வந்து அரசாங்கத்துல வேலை செய்யறாங்க. அதாவது உங்களோட வரிப்பணம் தான் இவங்களுக்கு சம்பளத்துல இருந்து பென்ஷன்ல இருந்து எல்லாமே தருது. முதல்ல அதை நம்ம குறைக்கணும். அதை குறைக்கிறது மட்டும் இல்லாம நம்ம இந்த ரிட்டையர்மெண்ட் ஏஜ் குறைச்சா இல்ல பெனிஃபிட் என்னன்னா, நாளைக்கு இளைஞர்களுக்கு ஒரு வேலை வாய்ப்பு கிடைக்கும். இன்னைக்கு வேலை வாய்ப்பு இல்லாம பல்வேறு இளைஞர்கள் பல்வேறு நாடுகளுக்கு போய் பல்வேறு வேலைகளை செஞ்சுட்டு இருக்காங்க. சொந்த நாட்டிலேயே வேலை செய்யலாம். அது மட்டும் இல்லாம இப்ப சோசியல் வெல்ஃபேர் சம்பந்தமா நான் ஏற்கனவே சொல்லியிருந்தேன் என்னென்ன நிவாரணங்கள் வருதுன்னு. குறிப்பா ஒரு விஷயம் சொல்லி ஆகணும், மண்ணெண்ணெய் வந்து மலையகத்துக்கு ஒரு அத்தியாவசிய You always cut 2 minutes of mine, no? You can give me an extra minute. So, மண்ணெண்ணெய் வந்து மலையகத்தில் ஒரு அத்தியாவசிய தேவை, அது ஒரு எசென்சியல் குட். அப்படி இருக்கும்போது இன்னைக்கு மண்ணெண்ணையோட விலையை பார்த்தீங்கன்னா 400 தாண்டி இருக்கு. ஆனால் மக்களுக்கு தெரிஞ்சாலும் இதுதான் உண்மையான விலை. இதுக்கு முன்னால அரசியல் ரீதியாக எல்லாருமே விலையை கட்டுப்பாடாக வச்சிருந்தாங்க. இன்னைக்கு இதுதான் உண்மையான விலை. ஆகவே நாங்கள் கௌரவ அமைச்சர் காஞ்சன விஜயசேகர் அவர்கள்கிட்டையும் பேசியிருக்கோம், இன்னைக்கு ஜனாதிபதி கிட்டையும் பேசியிருக்கோம். அதுக்கு ஒரு மானிய விலையில் தரதா அவங்களும் ஒத்துக்கிட்டாங்க. இறுதியாக நான் ஒரே ஒரு விஷயம் சொல்ல விரும்புகிறேன், நாங்க நாட்டின் பிரதமர் கௌரவ தினேஷ் குணவர்தன் அவர்கள் கிட்டையும் பேசியிருக்கோம். வெகு விரைவில் ஹட்டின் நகர சபையை மாநகர சபையை மாத்திரத்துக்கும் அவர் ஒத்துக்கிட்டாரு. அது மட்டும் இல்லாம ஏற்கனவே உருவாக்கி இருந்த ஏஜி சப் ஆபீசஸ் அதை வந்து பிரதேச செயலகமா மாத்த அவரும் ஒத்துக்கிட்டார். தேங்க்யூ.
தேங்க்யூ. முஜிபுர் ரஹ்மான் மந்தமா ஒத்துமாட வினாடி ஹத்தரக் காலையா தீனவா நியூஜ் கதாநாயகத்துமா மூலாசிரன்.
கதாநாயகத்துமணி விசேஷன்ம தங் அப்பி டாக்கா ஈயே ஜனாதிபதி துமா மே பொதுஜன பெருமுனே அலுத் அயவே இதிரிபாத்கரா எத்துமாகே அயவே துல பிரதான வசேங் அப்பிட தகிண்ட லபென தே தமாய் மம கியானோனே அது வேணக்கொட்ட மேரட்டே சமஸ்த உத்தமனே சியட்ட 64% அது வேணக்கொட்ட வார்த்தா வெலா தியேனோ சமஸ்த உத்தமனே ஏ கியானே ஆஹார உத்தமனே மங் இதானே தன் சியட்ட 100 பணலா தியேன் විශාල අනතුරුදායි තනකට අපි ගමන් කරමින් පවතින්. අපි දැක්කා ඒක අනුව නැවත වතාවක් එතුමා වැට් එක වැඩි කරලා තියෙනවා. ඊළඟට සමාජ ආරක්ෂණ බද්ද කියලා අලුත් බද්දක් ගෙනල්ලා තිබෙනවා. ඒතොර මේක තුල වෙන්නේ නැවත වතාවක් අපේ රට පාරිභෝගික කියන්න තමයි මේ හැම බද්දක්ම වැඩි වෙන්නේ. ඒ කියන්නේ වක්‍රබදු වැඩි වෙලා තිබෙනවා. වක්‍රබදු වැඩි කිරීම තුළ අනිවාර්යෙන්ම ඉදිරි කාලයේදී උද්දමනය තව තවත් ඉහළ යාම නම් නවත්තන්න බෑ. ගරු කථානායකතුමනි, අපි කියන්න ඕනේ විශේෂයෙන්ම අපි කිව්වා පෞගිය කාලේ පුරාම මේ ජනමතය ගැන අපි කිව්වා විකෘති වෙලා තියෙනවායි කියලා. අද විපක්ෂයේ කණ්ඩායමක් ආවිලා නැවත විපක්ෂයේ වාඩි වුණා ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමක්. ඒක තුල අපිට පේන දේ තමයි එදා පොදු ජන පෙරමුණේ 147ක හිටපු මන්ත්‍රීවරු ප්‍රමාණය අද වෙනකොට CC කඩ ගිහිල්ලා තියෙනවා. ඒ CC කඩ ගියේ ඉඳ තමයි අපි කියන්නේ මේ විකෘති වෙලා. එතකොට එදා සෞභාග්‍ය දැක්මට විරුද්ධව තමයි එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අපිත් එක්ක වැඩ කළේ 2019. ඔබතුමාලා හිටියේ එතුමාගේ යලි පිපුදුමු ශ්‍රී ලංකා වැඩසටහනට විරුද්ධව. එතකොට නැව දැන් අපිට පේන දින දේ තමයි ඔබතුමාලා එහෙමනම් එදා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න ආපු තමුන්නාන්සලා අද වෙනකොට යලි පිපුදුමු ශ්‍රී ලංකා වැඩසටහන පිළි අරගෙන තියෙනවා. ඒකයි අපි කියන ජනමතයේ විකෘති වෙලා. ඒ හින්දායි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව විසුරලා අපි ඡන්දකට යන්න ඕනේ කිව්වේ ඒ හින්දා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, දැන් මේ අයවැය කතාවේ ජනාධිපතිතුමාගේ විශේෂයෙන්ම මේ අයවැය කතාවේදී එතුමාගේ කතාවේදී දූෂණය ගැන කතා කරන්න පරිස්සම් වුණා. දූෂණය ගැන අලුත් නීති ගේනවාට කිව්වට එතුමායි කිව්වේ 2019 කතා කරපු නීති. අලුත් නීති ගේන්න ඕනේ මේ රටේ ජනතාවගේ වත්කම් හොරකම් කරපු ඒවා නැවත අය කරගන්න නීති ගේන්න ඕනේ. ඒකි නීති ගෙනල්ල නැහැ. ගරු සභාපතිතුමනි, අපි දැක්කා ඊයේ පෙරේදා ලෝක බැංකුව කියලා තියෙනවා මානුෂික ආධාර හා පොහොර ගන්න ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350ක් ලබා දෙනවායි කියලා. ඒක ලබා දෙනකොට එතුමන්ලා කියනවා ප්‍රසම්පාදනයේ ක්‍රියාවලිය හා ගිනුම්කරණය ගැන ඔඩිට් කරන්න ඕනේ කියලා කියනවා. ඒ ඔඩිට් කරන එකත් ලෝක බැංකුව කියනවා අපි කියන වොෂින්ටනේ තියෙන බැංකුව අරහා තමයි ඒක ඔඩිට් කරන්න ඕනේ කියලා කියනවා. මෙවැනි ක්‍රියාවලියක් ලෝක බැංකුව පළවෙනි වතාවට තමයි ලංකාවට කියලා තියෙන්නේ. පේනවා නේද අපේ රටේ හොරකමේ තත්ත්වය? තමුන්නාංශලා ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු හොරකම් කරනවායි කියලා අද ලෝක බැංකුව පිළි අරගෙන තියෙනවා. ඒ පිළිගත්ත හින්දා තමයි ලෝක බැංකුව කියනවා අපි දෙන මුදල් වලට ප්‍රසම්පාදනය ඇතු ගිනුම් කරන ඇතුළු ඔඩිට් කරන ඒ සියලු දේම ලෝක බැංකුව පත් කරන නියෝජිතයා කරන්න ඕනේ කියලා ලෝක බැංකුව කියලා තියෙනවා. ඒ වගේම මොන ලැජ්ජාවක්ද මේ ගරු කථානායකතුමනි? මෙහෙම රටක් මුළු ලෝකයේ ඉදිරියේම අපේ රටේ තිබෙන ගෞරවත්වය අපිට අහිමි කරගෙන තියෙනවා. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, මට දෙන අවසාන කරන්න ගරු කථානායකතුමනි, ඒ වගේම තමයි අවසාන වශයෙන් මම කියන්න ඕනේ කතාව විනාඩි නැතිනින්ද කරප්ෂන් පර්සම්ෂන් ඉන්ඩස් එක, ඒ කියන්නේ ලෝක බැංකුවේ හා ලෝක ආර්ථික වැඩමුළු හා පෞද්ගලික උපදේශන ආයතන වලින් දත් අරගෙන වැඩසටහනක් තමයි කරප්ෂන් පර්සම්ෂන් ඉන්ඩෙක්ස් එක කියන්නේ. ඒ ඉන්ඩෙක්ස් එකට අනුව අද වෙනකොට අපේ රට වංචා දූෂණ අතින් රටවල් 180කින් 37 වෙනි තැනට අපි අදපත් වෙලා තියෙනවා. පේනවා නේද ගරු කථානායකතුමනි? ඒ හින්දා මේ රටේ අද වෙනකොට අපි දූෂණ වංචා අතින් ඉහළම ඉන්න රටක් බවට අදපත් වෙලා තියෙනවා. ඒ හින්දා අපි කනගාටු වෙනවා ජනාධිපතිතුමාගේ කතාව තුළ අඩුම ගානේ දූෂණ වංචා නාස්තිය ගැන අලුත් නීති රීති ගෙනල්ලා ඒ හොරකම් කරපු දේවල් ටික නැවත අය කරගන්නවයි කියන එක එතුමා කියන්න පරිස්සම් වුණා. සමහර විට එතුමා එකතු වෙලා ඉන්නේ ඒ කණ්ඩායමත් එක්ක ඒක කතා කරගන්න බැරි හින්දාද දන්නේ නැහැ. එතුමා ඒක කියන්නේ නැතුව හිටියේ ගරු කථානායකතුමනි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු නාලක බණ්ඩාර කොට්ටේගොඩ මැතිතුම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද අපි 2022 අයවැය සංශෝධන පනත පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේ මට මතකයි පසුගිය 2022 අයවැයේදී අපි සාධනීය කරුණු රාශියක් ඇතුළත්ව ඒ අයවැය ඉදිරිපත් කරා. විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ඒත් එක්කම අපරායන නිෂ්පාදනය සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් යොදලා එම අයවැය සූදානම් කරලා තිබ්බා. නමුත් පහුගිය කාලේ රටේ තිබ්බ වාතාවරණයත් එක්ක ඒත් එක්කම විදේශ විනිමය අර්බුදය මූල්‍ය අර්බුදයත් එක්ක අද අපිට අතුරු අයවැයක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම රජයේ වියදම් අඩු කරන්න ඒත් එක්කම විදේශ විනිමය නව ක්‍රම මගින් උත්පාදනය කරන්නත් සංචාරක කර්මාන්තය ඇතුළු විදේශ විනිමය ප්‍රබව තව දුරටත් වර්ධනය කරන්නත් අරමුණු කරගනිමින් ඒත් එක්කම රාජ්‍ය ආදායම උත්පාදනය කරන්නත් අරමුණු කරගනිමින් මෙම අයවැය ඉදිරිපත් කරනවා. මං හිතන්නේ මෙම අයවැය විශේෂ කරුණු රාශියක් ඇතුළත් වෙලා තියෙනවා. විශේෂම සංචාරක කර්මාන්තය හයිඑන් ටුවරිසම් සඳහා විශේෂ තැනක් ලබා දීලා තියෙනවා. මං හිතන්නේ හයිඑන් ටුවරිසම් හරහා අපේ රටේ සංචාර කර්මාන්තය හරහා අපිට මීට කලින් යන්න බැරි වුණ මානයට ගිහිල්ලා විශාල විනිමය ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථාව තිබෙනවා. ඒත් එක්කම විදේශ ශිෂ්‍යන් හට විශ්වවිද්‍යාල පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමේ ක්‍රමවේදයක් මං හිතන්නේ පළවෙනි අදියර ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තියෙනවා. මේක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යාපනය සෞඛ්‍ය ජාත්‍යන්තර මට්ටමට අපේ සේවා සපයන්න පුළුවන් මට්ටමට දියුණු කරන්න පුළුවන් වුණොත් ඉදිරියේදී විදේශ විනිමය අර්බුදයට ලොකු පිටුවහලක් වෙනවා. ඒත් එක මම දැක්කා පසුගිය 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රජය මගින් බදු ප්‍රතිශත 15% පිළිබඳ විපක්ෂයේ දැඩි විවේචනයක් කරනවා. විපක්ෂ විතරක් නෙවෙයි පෞගේ කාලයේ අරගලය හරහා ඒ ගැන දැඩි විවේචනයක් කළා. එම නිසා මම හිතන්නේ අද එහි ජනතාවට සවන් දීමක් විදිහටත් විපක්ෂයට සවන් දීමක් විදිහටත් ගරු මුදල් අමාත්‍යතුමා මෙම බදු ප්‍රතිශත යලිත් ඉහළ දමන්න කටයුතු කරලා තියෙනවා. ඒක වක්‍රව රජයේ ආදායම ඉහළ දැමීමට මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙයි. ඒත් එක්කම පසුගිය කාලේ මේ අරගලය කරපු කණ්ඩායම සහ විපක්ෂය දැඩි චෝදනාවක් එල්ල කළා මේ රුපියල් 203 ඩොලරේ රඳවා ගැනීම පිළිබඳව. දැඩි චෝදනාවක් එල්ල කළා. ඒත් එක්කම අද එම ඉල්ලීම් නිසාම එම චෝදනා නිසාම ඩොලරේ පා කරන්න මහ බැංකුව කටයුතු කරා. අවුඩ්ගින් විද්වතුන්ගේ මතයත් එක්ක ඩොලරේ පා කරලා යලිත් අද රුපියල් 357 ස්ථාවර කරලා තියෙනවා. ඉතින් මේ රුපියලේ අව ප්‍රමාණයත් එක්ක අපි දකින්න අද සියලුම බාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා. පාංගිඩියේ මිල රුපියල් 70 ඉඳන් 178ට වැඩි වෙලා, විදුලි බිල වැඩි වෙලා, ඒත් එක්කම බිත්තරේ මිල වැඩි වෙලා, අද මෙතන කතා කරොත් එහෙම වැඩි වෙලා නැත්තේ මං හිතන්නේ රාජ්‍ය සේවකයන් සහ පුද්ගලික අංශ සේවකයන්ගේ වැටුප විතරයි. අනික සියලු දේවල්ම මේ රුපියලේ අව ප්‍රමාණයත් එක්ක වැඩි වෙලා තියෙනවා. ඉතින් මම යෝජනා කරනවා මෙම අතුරු අයවැයෙන් මම දැක්කේ නැහැ ඉදිරිපත් කළා තියෙනවා ඍජුව රාජ්‍ය සේවකයාට කිසියම් දීමනාවක් දෙනවා කියලා පුද්ගලික අංශයේ සේවකයාගේ වැටුප වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරනවා මම දැක්කේ නැහැ. නමුත් හැකියාවක් ඇතනම් අපිට ඔවුන්ට తాවකාලික දීමනාවක් හෝ රාජ්‍ය සේවකයාගේ වැටුපට එකතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී රටේ උද්දමනය රාජ්‍ය සේවකයාගේ වැටුප වැඩි කරොත් රටේ උද්දමනය වැඩි වෙයි කියලා මතයක් ප්‍රකාශ වෙනවා. නමුත් දැනට වැඩි වෙලා තියෙන උද්දමනයට සාපේක්ෂව ඔවුන්ට යම්කිසි සහනයක් ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම අපි දැක්කා බහුකාර්ය සංවර්ධන බලකාය පසුගිය කාලේ අපි බඳවාගත්තා. ඔවුන්ගේ වැටුප මේ වෙද්දී රුපියල් 22,500ක තමයි ඔවුන්ට ලබා දෙන දීමනාව. නමුත් අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ ජනාධිපතිතුමා
මට මිනිත්තු දෙකක කාලයක් තිබුණා.
එතුමා සත්භාවයෙන්ම මෙම පිරිස අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ඉහළ ජීවන තලයකට ළඟා කරවීම සඳහා එතුමා සත්භාවයෙන්ම කරපු ව්‍යාපෘතියක්. ඉතින් මේ මේ වෙන විට එම බෞකාර්ය සංවර්ධන බලකායේ රැකියා කරන සේවක පිරිස ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙමින් ඉන්නවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රවාහන දීමනාව ප්‍රවාහනයට යන වියදම ඔවුන්ගේ දීමනාවට ප්‍රමාණවත් නැහැ. සමහර පාදිසි ලේකම් කොට්ටාශවල ඔවුන්ගේ පදිංචි කොට්ටාශවල වඩා දුරතනක සේවය යොදවලා මම හිතන්නේ ඔවුන් ඉතාම දුෂ්කර කාලයක් ගත කරනවා. මම හිතන්නේ මේ පිළිබඳව අපි විශේ෷ අවධානයක් යොමු කළ යුතුයි. අඩුම ගානේ ඔවුන්ගේ මෙම දුෂ්කරතාව වළක්වලන්න. ඒත් එක්කම තරුණ ව්‍යවසායකයන් සඳහා ඉඩම් ලබා දෙන ව්‍යාපෘතිය පහුගිය කාලේ ක්‍රියාත්මක වුණා. මෙම අතුරු අයවැයත් එම ව්‍යාපෘතිය වෙනත් ආකාරයකින් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවුන දිස්ත්‍රික්කවල අපි කඩිනමෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළොත් අපිට පුළුවන් අපේ රටේ දැනට තියෙන ආහාර අර්බුදය ආදී අර්බුද සඳහා විසඳුමක් හොයාගන්න. ඒත් එක්කම මා නියෝජනය කරන මාතල දිස්ත්‍රික්කයේ මේක අයවැයට සම්බන්ධ වුණ නැතත් මම ඉල්ලීමක් කරනවා මේ වෙද්දී දඹුල්ල ප්‍රදේශයේ ලුණු අසනු ලැබෙමින් පවතිනවා. නමුත් අපි අපේ ආනයන බද්ද අඩු කරලා තියෙන එකත් ආනයන සීමා කරලා නැති නිසාත් ඉතාම අඩු මුදලක් තමයි ගොවියොන්ගේ අතට මේ වෙද්දී ලැබෙන්නේ. ඉතින් මම ඉල්ලා සිටිනවා මම මතක් කරනවා ගරු වෙළඳාමත්තුමාටත් මුදල් නැමැත්තුමාටත් ආනයන බද්ද එක්ක වැඩි කරන්න, එහෙම නැත්නම් ආනයන සීමා කරලා ගොවියන්ට සැලකිය යුතු මුදලක් අතට ලැබෙන විදිහට අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා. ඒත් එක්කම මාතලේ දිස්ත්‍රික්කයේ ගැන කතා කරද්දී විශේෂයෙන් මේ අතුරු අයවැය වෙන් කළ තියෙන මුදල් වලින්
මාතලේ දිස්ත්‍රික්කයේ අඩක් නිම කරපු සංවර්ධන ව්‍යාපෘති රාශියක් තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කේ නෙවෙයි මුළු ලංකාව පුරාම ඒ ව්‍යාපෘති සඳහා මුදල් ලබා දීලා එම ව්‍යාපෘති අවසන් කරන්න අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒත් එක්කම
කාලය අවසන් වෙන ගරු මන්තුමා
මට විනාඩියක් දෙන්න. මේ වෙද්දි වැඩ අවසන් කරලා මුදල් ලබා දීලා නැති ව්‍යාපෘති සඳහා එම මුදල් ගෙවීමට කටයුතු කරමු කියලා මම යෝජනා කරනවා. විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවැල මාර්ගය, රිවර්ස්ටන් මාර්ගය මම හිතන්නේ ප්‍රදේශයේ ලක්ෂ ගණන් ජනතාව භාවිතා කරන මාර්ග මේ වෙද්දී භාගයට සංවර්ධනය කරලා දැඩි බාලාභාණ වෙලා අතර මඟ නතර කළා දාලා තිනවා. එම මාර්ග කඩිනමින් පිළිසකර ගන්න හෝ අඩුම තරමින් නඩත්තු කටයුතු සඳහා හෝ මෙම අතුරු වේ හරහා මුදල් වෙන් කරන්න කියලා මතක් කරමින් මම නියඳ වෙනවා.
බෞමිසති ගරු මන්තුමා, මේ ළඟට ගරු තවරාජා කලේ අරසන් මහත්මයා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. තලමයි දාංගකන්ද பிரதி சபாநாயகர்களே, இடைக்கால வரவு செலவு திட்டம் தொடர்பாக நோக்கும்போது இவ்வாண்டுக்குரிய மொத்த வருமானமாக 2,94 பில்லியன் ரூபாவும் மொத்த செலவினமாக 4,427 பில்லியன் ரூபாவாகவும் காணப்படுகிறது. வரவு செலவு திட்ட பற்றாக்குறையாக 2,333 மில்லியன் ரூபாவும் இங்கு நோக்கக்கூடியதாக இருக்கின்றது. தேசிய வருமானத்தில் கிட்டத்தட்ட 9.8% இருக்கின்றது. அதாவது அரசாங்கம் தமது வருமானத்தை பார்க்க அரச செலவினமானது அதிகரித்து செல்கின்ற விடயத்தையே காட்டி நிற்கின்றது. வரவு செலவு திட்ட ஒதுக்கீட்டு சட்டத்தின் நோக்குகின்ற பொழுது சுமார் 29 அமைச்சுகளுக்கு மொத்தமாக 3,275.8 பில்லியன் ரூபாய்கள் ஒதுக்கீட்டு செய்யப்பட்டுள்ளன. எனினும் இலங்கை அரசாங்கத்திற்கு வெளிநாட்டு செலவாணியை ஈட்டி தருகின்ற உல்லாசத்துறைக்கு மாத்திரம் 0.3 பில்லியன் ரூபாவும் கைத்தொழில் அமைச்சுக்கு 0.2% மின்பிடித்துறைக்கு 0.2% விவசாயத்துறைக்கு 4% ஒதுக்கப்பட்டமையானது எமது பொருளாதாரத்தினை மீண்டெழ செய்வதற்கு போதுமானதாக அமையவில்லை என்பதனைத்தான் காட்டுகின்றது. மேன்மைசங்கிய ஜனாதிபதி அவர்கள் இறக்குமதி செலவினை குறைப்பதற்காகவும் அந்நிய செலவாணி இருப்பினை அதிகரிக்கும் நோக்குடன் தான் பல்வேறு இறக்குமதி பண்டங்களுக்கு கட்டுப்பாடும் இறக்குமதி தடையும் விதித்திருக்கிறார்கள். இந்த சந்தர்ப்பத்தினை பயன்படுத்தி இறக்குமதி பண்டங்களுக்கு பதிலாக உள்நாட்டு உற்பத்தியை எமது இளைஞர் யுவதிகளுக்கு தொழில் வாய்ப்புகளை ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்ற நோக்கமுமாக இது அமைந்திருக்கும். எனவே இந்த சந்தர்ப்பத்திலே எங்களுடைய வடகிழக்கு பிரதேசங்களில் மிக மோசமாக பாதிக்கப்பட்டு குடும்ப தலைவிகளாக தலைமை தாங்கிக் கொண்டிருக்கின்ற பெண் தலைமை குடும்பங்களுக்கும் இந்த சந்தர்ப்பத்திலே வாய்ப்பை ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்ற ஒரு கருத்தை நான் முன்வைக்க விரும்புகின்றேன். இருந்தும் இப்பொழுது எங்களுடைய பிரதேசம் சார்ந்த சில விடயங்கள் மிக மோசமாக சமூகத்தை பாதித்துக் கொண்டிருக்கின்றது. ஒலிவில் துறைமுகம் சம்பந்தமாக இங்கே பேசிய பொழுது ஒலிவில் துறைமுகம் அமைக்கப்பட்டது இந்த நாட்டின் வருமானத்தை கருத்தில் கொண்டு. ஆனால் இன்று அம்பாறை மாவட்டத்திலே பொதுவாக கரையோரத்தை முற்றுமுழுதாக அளிக்கின்ற ஒரு செயற்பாடு நடந்து கொண்டிருக்கின்றது. இப்பொழுது ஜனாதிபதி அவர்கள் குறிப்பிட்ட சில பிரதேசங்களுக்கு நிதி ஒதுக்கீடு செய்திருப்பதாகவும் பேசப்பட்டிருந்தது. ஆனால் நான் ஒன்றை மாத்திரம் சொல்கிறேன், அம்பாறை மாவட்டத்திலே எங்களுடைய அம்பாறை எல்லையிலே இருந்து குறிப்பாக பெரியனாவனையிலிருந்து பொத்தில் வரைக்குமாக இருக்கின்ற கடலோர மக்கள் வாழ்கின்ற இடங்கள் மிகவும் மோசமாக அழிக்கப்பட்டுக் கொண்டிருக்கின்றன. அது மாத்திரமல்ல, தலைமை தாங்குகின்ற பிரதீப் சபாநாயகர் அவர்களே, இப்பொழுது இல்மலைத் என்று சொல்லப்படுகின்ற தாது பொருள் அகழ்வதற்குரிய பணிகளை
காலை அவசாங்க
ஒரு நிமிடம் தாருங்கள், திருக்கோவிலே முன்னெடுத்துக் கொண்டிருக்கிறார்கள். குறிப்பாக 7 வருடங்களாக இது சம்பந்தமாக எங்களுடைய மக்கள் பாரிய ஆர்ப்பாட்டங்களையும் எதிர்ப்புகளையும் தெரிவித்து அமைச்சரவை கூட்டங்களை நான் பேசிய பொழுது, அதாவது அமைச்சர், அதாவது சுற்றுச்சூழல் பொறுப்புக்குரிய அமைச்சர் செயலாளர்கள் இருக்கின்ற பொழுது இது சம்பந்தமாக பேசிய பொழுது அவ்வாறு நடக்க மாட்டாது என்கின்ற உத்தரவாதத்தை எங்களுக்கு வழங்கியிருந்தார்கள். ஆனால் இப்பொழுது அந்த இடத்திலே அந்த பணிகளை முன்னெடுப்பதற்கான முன்னெடுப்புகள் முன்னெடுக்கப்பட்டுக் கொண்டிருக்கின்றன. எனவே எங்களுடைய மக்கள் மிகவும் மறுமையாக வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அவ்வாறான செயற்பாடு அந்த பிரதேசத்திலே முன்னெடுப்பதற்குரிய எந்த சந்தர்ப்பத்தையும் மேன்மதங்கிய ஜனாதிபதி அவர்களும் கௌரவத்துக்குரிய பிரதம மந்திரி அவர்களும் வழங்கக்கூடாது என்பதும்
எங்களுடைய
மக்களை பாதுகாக்கக்கூடிய வகையிலே அவர்களுடைய பாதுகாப்பை வழங்க வேண்டும் என்றும், அதனால் எங்களுடைய மக்கள் பாதிப்பை எதிர்கொள்ளப் போகிறார்கள் என்ற விடயத்தினை கூறி நான் முடிக்கின்றேன். நன்றி.
ගරු මුලාසන අරූඪ නියෝජ්‍ය කතානායකතුමනි, මෙතන මේ අතුරු අයවැය විශේෂයෙන්ම ඉදිරිපත් වෙන්නේ රටේ ජනතාව ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් වෙලා ඉන්න, වගේම රටක් විදියටත් ආර්ථිකමය වශයෙන් අපි බොහොමත්ම අභියෝගාත්මක අවධියක් ගත කරමින් ඉන්න මොහොතක. ඉතින් අපි දන්නා විශේෂයෙන්ම මේ වර්ෂයේ ආරම්භ වෙනකොට 116කට වගේ තිබුණු උද්ධමනය මේ වෙනකොට ජූලි මාස වෙනකොට 66.7ක් දක්වාත්, ඒ වගේම ආහාර කාණ්ඩ උද්ධමනය 82.5ක් දක්වාත් වැඩි වෙලා තිබෙන බව අපි දන්න කාරණයක්. ඉතින් මේ කාරණාත් සමග අපි දන්නා විශේෂයෙන්ම රටේ ජනතාව මේ ආර්ථික තත්ත්වයත් එක්ක පීඩාවට පත් වෙලා ඉන්න බව අපි සියලු දෙනාම දන්න කාරණයක්. විශේෂයෙන්ම විදුලිය ඒ ආශ්‍රිත විදුලි බිල ඉහළ යාම, ඒ වගේම බඩු මිල, ඒ වගේම උද්ධමනය ඇතුළු මේ කාරණා නිසා පීඩාවට පත්වලා ඉන්න විශේෂයෙන්ම අඩු ආදායම් ලබන ජනතාව වෙනුවෙන් යම් සහයක් සහනයක් ලබා දීම විශේෂයෙන්ම වැදගත් කියන කාරණේ විශේෂයෙන්ම අපි සිහිපත් කළ යුතුයි. ඒ වගේම අයවැය ගැන වගේම සමස්තයක් විදිහට සමාජයේ කතාබහට ලක් වෙන කරුණු කාරණා ගැටලු කීපයක් ගැන අදහස් කීපයක් මේ අවස්ථාව ඉදිරිපත් කරන්න කැමතියි. අපි දැන් දීර්ඝ කාලෙක ඉඳන් විදුලිය සම්බන්ධ අර්බුදයකට මුහුණ දෙනවා. අපි විශ්වාස කරනවා යලිත් අඛණ්ඩ විදුලි සැපයුමක් සපයන රටක් බවට අපේ රට පත්විය යුතුයි. ඒ සඳහා අපි විශ්වාස කරනවා ඉතාමත් ඉක්මනින් පුනර්ජනනීය බල ශක්තිය වෙත යොමු වීම. එහිදී විශේෂයෙන්ම මම විශ්වාස කරනවා විශාල විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කරන ව්‍යාපාරයන්, ආයතන, පුද්ගලයන් මේ වෙත ඉතාමත්ම කඩිනමින් යොමු කිරීම මම විශ්වාස කරනවා මේ ඉල්ලුම යම් මට්ටමකින් අවම කරලා සමස්ත විදුලි සැපයුම ලබා දීම සඳහා පුනර්ජනනීය බලශක්ති උපයෝගී කර ගැනීම සඳහා එය දිරිමත් කිරීම වැදගත් කියන කාරණේ විශේෂයෙන් අපි දන්නවා. මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලබන පවුල් සඳහා පුනර්ජනනීය බලශක්ති සූර්ය බලය ලබා දීම සඳහා යම් වියදමක් දරන්නට සිදුවෙනවා නම් එය ඒ සඳහා ක්‍රමක්‍රමයෙන් දිරිමත් කරන අතරතුර අපි විශ්වාස කරන පහසුවීම කළ හැකි දේ තමයි ඉහළ ඒකක ප්‍රමාණයක් භාවිතා කරන ජනතාව වෙළඳ ව්‍යාපාර ප්‍රදාන කොටගෙන ඒ සඳහා යොමු කිරීම. එවැගේම දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු ඉන්ධන සම්බන්ධ ගැටලුව QR ක්‍රමවේදය හඳුන්වා දීමත් සමග ඒ ඉන්ධන පෝලිං අවම වෙච්ච ආකාරය අපි දැක්ක පහුගිය කාලේ, අපි විශ්වාස කරන දැනට තාවකාලිකව මේ බෙදා හැරීමේ තියෙන ගැටලු නිසා මතුවලා තියෙන ඉන්ධන පෝලිමුත් ඉතාමත්ම ඉක්මනින් අවසන් වෙලා යලිත් ඒ කටයුතුත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම නාගරික සහ අර්ධ නාගරිකව ජීවත් වන ජනතාවට ප්‍රධාන ගැටලුවක් වෙලා තිබුණු ගෑස් හිඟය මේ වෙනකොට බොහෝ දුරට අවසන් වෙලා ඒ ජනතාවට ජලිත් ඒ තමන්ගේ වැඩ කටයුතු, ඒ වගේම ව්‍යාපාරික ස්ථාන සඳහා ඒ වැඩ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය හැකියාව මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ ගැනත් විශේෂයෙන් අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි පොහොර අපේ දිස්ත්‍රික්කයේ ගත්තහම මා නියෝජනය කරන ආසනෙත් තේ ආශ්‍රිතව ජීවත් වෙන විශාල ජනතාවක් ජීවත් වෙනවා. ඒ අයට තේ දළු සඳහා හොඳ මිලක් මේ වෙනකොට ලැබුණත් පොහොර සඳහා තියෙන වියදම අධික වීම හේතු කරගෙන ඇතැම් අවස්ථාවලදී ආදායමේ විෂමතාවයන් දක්නට ලැබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ තත්ත්වය සුබවාදීව ඉදිරි කාලයේදී ජනතාවට වැඩි සහනයක් ලැබෙන ආකාරයට ඒ වැඩ කටයුතු සිද්ධ කරන්නට හැකියාව ලැබී කියන කාරණය අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම ආනයන සඳහා පැන වූ තහනම් සමග අපේ රටේ ආනයන සහ අපනයන අතර වියදම් පරතරය වර්ෂ ගණනාවකට පසු වෙනස් වූ ආකාරය අපි දැක්කා. ඉතින් මේ තත්ත්වයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන්ම ආනයන සහ අපනයන රටට අවශ්‍ය සහ රටේ ආර්ථිකයට අවශ්‍ය වන ආකාරයට කළමනාකරණය කිරීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම දේශීයව නිපදවිය හැකි භාණ්ඩ මෙරටදීව නිපදවීම වර්ධනය කරන අතරතුර විශේෂයෙන්ම රටේ අපනයනයන් වැඩි කිරීම මම විශ්වාස කරනවා මේ ආනයන සහ අපනයනයන් අතර මේ වෙළඳ පරතරය අවම කර ගැනීම සඳහා අපිට ප්‍රධාන දායකත්වයක් ලබා දෙයි කියන කාරණේ. විශේෂයෙන්ම 2022 පළවෙනි කාර්තුව තුළ ටෙක්ස්ටයිල් ඇන් ගාර්මන්ට්ස් එහෙම නැත්නම් ඇඟලුම් ආශ්‍රිත අපනයන 20%කින් පමණ පහුගිය වර්ෂයේ කාර්තුවට සාපේක්ෂව වැඩි වෙච්ච ආකාරයත් ඒ වගේම ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝර්ට්ස් එහෙම නැත්නම් කාර්මික අපනයනයන් 18.2%කින් වර්ධනය වුණු ආකාරයත් අපි දැක්කා. පොල් ආශ්‍රිත අපනයන 5.1%කින් වර්ධනය වුණත් සමස්තයක් විදිහට ගත්තහම කෘෂිකර්මාන්තය ආශ්‍රිත අපේ අපනයනයන් පහළ ගොස් තිබෙන බව සඳහන් කළ යුතුයි. ඒ නිසා ඒවා ජලිත වර්ධනය කර ගැනීම සඳහා අපි විශේෂයෙන්ම කටයුතු කළ යුතුයි. සමස්තයක් වශයෙන් ගත්තහම පළවෙනි කාර්තව තුළ අපේ අපනයනයන් 12.9%කින් වර්ධනය වෙලා තිබෙන බවත් විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.
ඒ වගේම තමයි
සමස්ත ආනයන වියදම අඩු වෙලා තිබුණත් ඉන්ධන ඇතුළුවේ ද්‍රව්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා යන ආනයන වියදම් විශාල විදියට වැඩි වෙලා තියෙන ඒවායේ මිල ඉහළ යාමුත් සමග මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කිරීම විශේෂයෙන්ම වැදගත් කියන කාරණේ සිහිපත් කළ යුතුයි. ඒ වගේම තමයි අපි දන්න කාරණයක් 2019 11.9% රාජ්‍ය ආදායම 2020 8.7% දක්වා 2021 8.3% දක්වාත් අඩු වී තිබෙනවා අපි දන්න කාරණයක්. මෙතන සඳහන් වුණු ආකාරයට රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,464ක් වෙනකොට අපේ සමස්ත වියදම බිලියන 3,522ක්. ඉතින් විශාල පරතරයක් තිබෙනවා ආදායම සහ වියදම අතර අපි දන්න කාරණයක තියෙන නිසා අපි විශ්වාස කරන බලාපොරොත්තු වෙන බදු ආදායම වර්ධනයක් ඉදිරි කාලේ සිද්ධ වෙයි කියන කාරණේ නමුත් දීර්ඝ කාලීනව මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි සංචාර කර්මාන්තය ගැන කතා කරනවා. සංචාර කර්මාන්තයට ආශ්‍රිතව ට්‍රැවල් ඇඩ්වයිසරිස් එහෙම නැත්නම් ඒ අවදාන නිවේදන ඉවත් කිරීමත් එක්ක ඉදිරි කාලයේදී වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට පැමිණේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි අනිකුත් ප්‍රධානතම විදේශ ආදායම් ලැබෙන විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සලකා බැලීමේදී මැයි මාසේ ඩොලර් මිලියන 304ක් ජුනි වල 274ක් ජූලි වල 279ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වූ ආකාරයට මේක වැඩිවීමක් වෙලා නැහැ. ඒ නිසා මේ තත්ත්වය ගැඹුරින් සලකලා බලලා මේ වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කිරීමත් ඉතාමත්ම වැදගත් කියන කාරණේ සිහිපත් කරමින් ඉතාමත්ම කෙටියෙන් අපි දන්නවා මේ කාර්තු වෙනකොට රටේ ආර්ථිකය 1.6%කින් සංකෝචනය වුණු ආකාරය. ඉතින් අපි මේ වෙනකොට පුරෝකථනය කරලා තියෙන මේක දක්ෂ 6.7 දක්වා ඍණ 6.7 දක්වා විය හැකියි කියන කාරණේ. ඒ නිසා මේ කාරණා ගැන සියල්ල ගැනම අවධානයට ලක් කළ මේ අසීරු අවස්ථාවේදී මේ ඍණාත්මක තත්වයන් ධනාත්මක බවට පත් කර ගැනීම සඳහා අපි සියලු දෙනාම වැඩ කටයුතු සිදු කළ යුතුයි කියන කාරණේ අලිත් වරක් අවධානය කරමින් කාලය ලබා දීම ගැන නියෝජ්‍ය කතානායකතුමා දුබුතුමාටත් මගේ ස්තුතිය පළ කරමින් මගේ වචන කීපෙන් මම අවසන් කරනවා.
බොහොම ස්තුති කරුමත්තුමා. ඊළඟට ගරු හර්ෂණ රාජකරණ මහත්තයා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි. ඉතාම අසීරු අවස්ථාවක මෙම අයවැය සංශෝධිත පනත ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේ වෙලාවේදී ඇත්තටම අපේ රටේ ජනතාව ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ අයවැයෙන් යම් යම් සහනාධාර ඉදිරිපත් කරලා තියෙන බව අපි දන්නවා. ඊට අපි සතුට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම තමයි නොයෙක් ප්‍රතිසංස්කරණත් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි අපිට තියෙන එකම ගැටලුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්තියත් එතුමා වැටලා ඉන්න කඳවුරේ ප්‍රතිපත්තියත් අතර තියෙන වෙනස. දැන් රජයේ පාඩු ලබන ආයතන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව එතුමා සදාන් කරලා තිබ්බත් ඇත්තටම මේ කඳවුරේ මේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය උනේ පෞද්ගලීකරණය කරපු රාජ්‍ය ආයතන නැවත පවරා ගන්න. අපිට ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් සමාගම, ඒ වගේම වෝටර් සෙජ් එක, මේ වගේ කාරණා කීපයක්ම අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රතිපත්තිමය ගැටලුවත් එක්ක මේ
අයවැය ඉදිරිපත් කරපු කාරණා ඉටු කරන්න පුළුවන් වේවිද කියන ඒ සැකයේ ඒ ගැටලුව තියෙනවා. කෙසේ වෙතත් අපි විපක්ෂයක් හැටියට අපි හොඳ දේවල් වලදී සම්පූර්ණ සහයෝගය මේ රට වෙනුවෙන් ලබා දෙන්න අපි තීන්දුව කරලා තියෙනවා. හැබැයි අපිට තියෙනවා තවත් ප්‍රධාන ප්‍රශ්නයක්. මේ රටේ ජනතාව ඉතාම දුගී තත්ත්වයට වැටලා තියෙනවා. මමත් අද දිනේ කාවින්ද ජයවර්ධන මන්තුබත් එක්ක මීගමුවේ ධීවර ප්‍රජාව මුණ ගැහෙන්න ගියා. ඔබ දන්නවා මේ ධීවර ප්‍රජාව ඉතාම ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මේ භූමි තෙල් වල තියෙන හිඟයත්, ඒ වගේම භූමි තෙල් වල මිල ගණන් ඉතා ඉහළ මට්ටමකට පත්වීමත් නිසා. නියෝජ්‍ය කතානායකතුමනි, ඊට අමතරව සමස්යක් හැටියට මේ රටේ ජනතාව, දුප්පත් ජනතාවටත් මේ වක්‍ර බදු බලපාන වැට් එක 12% ඉඳන් 15% වැඩිවීම තුලින් සෑම පුද්ගලයෙක්ටම මේ රටේ දුප්පත්ම පිරිසටත්, ඒ වගේම ඕනෑම කෙනෙක්ට ඒ බදු බර දරා ගන්න බැරි මට්ටමට පැති වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමාජ ආරක්ෂක බද්දක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා 2.5% ප්‍රතිශතයක්. ඒක හරියට වැට් එකට 5% එකතු වුණා හා සමානයි. ඒ කියන්නේ 20% විතර බද්දක් මේ රටේ ජනතාවට ලබා ගන්න සිදු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ, ඔබ දන්නවා පහුගිය මාස කීපය තුළ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් 3-4 ගුණයකින් වැඩි වුණා. විදුලි බිල මේ රටේ දාම දුප්පත්ම ජනතාවට තමයි වැඩිම 254කින් ප්‍රතිශතයක් හැටියට ගත්තාම 254කින් ඉහළ ගියා. යුනිට් 30ට වඩා අඩු විදුලි බිලක් පාවිච්චි කරපු ජනතාව. ඒ වගේම තමයි වතුර බිල. මෙන්න මේ ආකාරයෙන් මට හිතා ගන්න බෑ අපේ රටේ දුප්පත්ම පිරිසට තමයි වැඩි බරක් ගෙවන්න වෙලා තියෙන්නේ. ඒකින්ද මං හිතනවා මේ බදු ක්‍රමයේ වෙනසක් තිබිය යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා ඉඳන් කිව්වේ වක්‍ර බදු අඩු කරලා ඍජු බදු තමයි වැඩි කරන්න ඕනේ කියලා. නමුත් එතුමාගේ මේ අයවැය කතාවයිදී සම්පූර්ණ ඊට විරුද්ධව ගිහිල්ලා නැවතත් වක්‍ර බදු වැඩි කරලා ඍජු බදු වලින් ඒ අවස්ථාව අහිමි කරගෙන තියෙනවා. ඒකින්ද අපි මේ වෙලාවේදී ඉල්ලීමක් කරන විපක්ෂයක් හැටියට කරුණා කරලා මේ අහිංසක දුප්පත් ජනතාවට මීට වඩා සහනයක් ලබා දිය යුතුයි. විශේෂයෙන්ම ධීවර ජනතාව, ඒ වගේම වතුකරේ ජනතාව, මේ ධීවර ජනතාව තාම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ පෞගිය මාස 4 කාලය තුළ. ඒ අයට තමන්ගේ මේ රටට බරක් නැතුව ජීවත් වෙච්ච ප්‍රජාවක් තමයි ඒ ධීවර ජනතාව. රජයේ රස්සාවල් ඉල්ලුවේ නැහැ, රජයේ වෙනත් දේවල් වලට බාධාවක් ඉටු කරේ නැහැ. තමන්ගේ රැකියාවල් ඉටු කරගෙන ඒ අවදානමක් එක්ක ඒ රැකියාවල් අරගෙන මේ රටටත් ඩොලර් රුපියා ගන්න පුළුවන් රැකියාවක් බවට පත් කරලා. හැබැයි අද එවැනි තත්ත්වයක් උදා වෙලා නැහැ. ඒ අය අන්ත අසරණ වෙලා තියෙනවා. මේ රාජපක්ෂ ආණ්ඩුවේ පෞගිය අවුරුදු 2.5 තුල ගත්ත වැරදි තීන්දුව නිසා, මේ වැරදි තීන්දුව නිසා තමයි අද මෙවැනි තත්ත්වයකට උදා වෙලා තියෙන්නේ. ඒක කොච්චර බැරෑරුම් තත්ත්වයකට උදා වෙලා තියෙනවා නම් අද ළමා මන්ද පෝෂණය ලෝකේම පස්වෙනි රට බවට ලංකාවපත් වෙලා තියෙනවා. ඒ වගේම යුනිසෙෆ් ආයතනයට අනුව මේ රටේ සෑම පවුල් 10කටම පවුල් 7ක් අවශ්‍ය ආකාරයට ඒ පෝෂදායක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එවැනි තත්ත්වයකට මේ රට පත් කරලා තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මේ රට මේ ආකාරයට පත්වීම පිළිබඳව අපිට අමතක කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා අපි අතීතය ගැන අමතක කරලා අපි එකට එකතු වෙලා වැඩ කරමු. අපි එකට එකතු වෙලා වැඩ කරන්න සූදානම්. නමුත් අතීතය අමතක කරන්න බෑ. මේ රට මේ වගේ තත්ත්වයකට පත්වීම පිළිබඳව ඒ වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක ක්‍රියාත්මක කළ යුතුයි. අපරාධ කරුවන් හැටියට ඒ අය සලකනවා අපි. විශේෂයෙන්ම මේ තත්ත්වයට පත්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හින්දාද? එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා හින්දාද? මුදල් අමාත්‍යාංශ කටයුතු කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමා හින්දාද? එහෙම නැත්නම් අජිත් දිවාඩ් කබ්‍රාල් මැතිතුමා හින්දාද? එහෙම නැත්නම් පීබී ජයසිතුර මැතිතුමා හින්දාද? එහෙම නැත්නම් වෙනත් රජයේ නිලධාරීන්ද? මේ කවුද කියන එක අපි යෝජනා කරනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා වහාම ඒ අය පිළිබඳව පරීක්ෂණයක් කරලා ඒ අයට දඩුවම් ලබා දිය යුතුයි. කෝප් කමිටුවේ හිටපු සභාපතිතුමා චරිත හේරත් මැතිතුමත් කතානායකතුමාට මේ ඉල්ලීම සිදු කරලා තියෙනවා. අපිත් ඉල්ලීමක් කරනවා වහාම මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත් කළ යුතුමයි. විශේෂ කමිටුවක් පත් කරලා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න ඒ වගකීම කවුද දරන්නේ කියන එක මේ රටට හෙළි කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙම විනාශයක් කරලා මොනවත් උන්නේ නැහැ කියලා ආක බලාගෙන ඉන්න විදියක් නැහැ. අපි ඒ විතරක් නෙමෙයි, අපි විශේෂයෙන්ම කියනවා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමා කවදත් කිව්ව දේ තමයි අපි වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි කියලා. අපේ යහපාලන ආණ්ඩු කාලසීදී අපි නිතර කතා වුණා, නිතර සටන් කරා ඒ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්න කටයුතු කරන්න යුතුයි කියලා. හැබැයි ඔබ අපි දන්නවා මේ රාජපක්ෂ ආණ්ඩුව තුළදී පෞගිය කාල සීමා, පෞගිය අවුරුදු දෙකහමාර කාලය තුළදී නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ නඩු විශාල ප්‍රමාණයක් ඉල්ලාස් කරගත්තා. අල්ලස් කොමිසමේ නඩු විශාල සංඛ්‍යාවක් වෙනත් හේතුන් නිසා කියලා ඉල්ලාස් කරගත්තා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක අමාරු ඇති. මොකද ඒ ගොඩේ ඉඳගෙන තමයි එතුමාට මේ කටයුත්ත කරන්න වෙන්නේ. හැබැයි අපි රටක් හැටියට අපි ඉල්ලීමක් කරනවා මේ රට ඉදිරියට ගෙනියන්න නම්, ඒ වගේම ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න නම්, ඒ වගේම ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගන්න
නම්, ඔබතුමාට
විශ්වාසය දිනා ගන්න නම් නීති අකුරට ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නීති අකුරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි බලාගෙන ඉන්නවා, මේ රට බලාගෙන ඉන්නවා, මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඒ අස්කරගත්ත ඒ නඩු ටික වහාම නැවතත් නඩු පවරන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න. ඒ වගේම තමයි ඒ විශ්වාසය දිනා ගැනීම තුලින් තමයි අපිට මේ රටට ආයෝජකයන් ගෙනෙන්න පුළුවන් වෙන්නේ. මේ රටේ නීතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම්, ඇත්තටම මේ රටට සහයෝගය ලබා දෙන්න අපේ ශ්‍රී ලාංකිකයෝ, පිටරටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කීකියෝ ඩයස්පෝරාව මේ ධනාත්මකව හිතනවා, ජාත්‍යන්තර පිළිගත් ආයෝජකයන් අපේ රටට එන්න සූදානම් වෙනවා. හැබැයි අද වෙන්නේ මොනවද? මේ මහා වංචකීන් නිදැල්ලේ ඉන්නකොට ජනාධිපති මන්දිරයට ගෙනාවා කියලා ගස්ලපු කෑල්ලක් කෑවා කියලා, එහෙම නැත්නම් ජනාධිපති මන්දිරයේ පුටුවේ වාඩි වුණා කියලා, ජනාධිපති මන්දිරයේ කොඩියක් ගත්තා කියලා මේ ත්‍රස්තවාදී පනත උපයෝගී කරගෙන මර්ධනයක් ආරම්භ කරලා තියෙනවා. මේකට ජාත්‍යන්තරයේ විරුද්ධයි. මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, යුරෝපීය සංවිධානයේ ඇතුළු
මේ
රටවල් ගණනාවක් ඊට විරුද්ධව ප්‍රකාශ කරලා තියෙනවා. අපි මේ රටේ අසාර්ථකම නායකයව පළවා අරින්න මේ රටේ ජනතාව එකතු වුණා. මේ ලෝකේ එක අරගලයක් කියන්නකෝ 100%ක්ම නීති අනුකූලව කරපු අරගලයක්, 100%ක් නීත්‍යානුකූලව අරගල මේ ලෝකේ නැහැ. ඒකින්ද අපි ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරනවා, කරුණා කරලා යම් වැරද්දක් සිදු වුණා නම් අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ පළව හැරිච්ච එක ඒ ඔක්කොම වැරදි වලට වඩා හොඳ දෙයක් උනේ. ඒක නිසා පොදු සමාවක් දීලා නැවතත් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන රටක් බවට පත් කරගන්න එතුමා නායකත්වයේ ගන්න කියලා ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමාට. මීළඟට ගරු එස් චන්ද්‍රකාන්තන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ගරු ගුණිතලක රාජපක්ෂ මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
මූලාසනයේ වුණ නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු සංශෝධිත අතුරු අයවැය මාස 4ක් සඳහා මම හිතන්නේ මේක ඉඩෝරේට පොදවැස්සක්. මේ අද රට අගාධයට පත්ව ඇති මේ මොහොතේ ණය අපේක්ෂිත රටකට සුදුසුම අවයක් හැටියටයි මම විශ්වාස කරන්නේ. ජනතාවට සහන රස මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. කෙටියෙන් කියනවා නම් වැඩබද්ද එදා 112ක් වූ වැඩබද්ද තුලින් අපි බලාපොරොත්තු වුණේ ඒ ව්‍යාපාරික ප්‍රජාව, ව්‍යාපාරික මහත්තුරු වැඩබද්ද අඩු කරපු නිසා රටේ ජනතාවට යම් සහනයක් දෙයිද කියලා. නමුත් ඒ ජනතාව බලාපොරොත්තු වුණු, රජයේ බලාපොරොත්තු වුණු ඒ සහනය ජනතාවට ලැබුණේ නැහැ. ඒ නිසා වැඩබද්ද 112 සිට 115 දක්වා වැඩි කිරීම ඉතාමත්ම යෝග්‍ය කාරණයක් හැටියටයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම විශ්‍රාම අවුරුදු 65 දක්වා දීර්ඝ කරපු එක අවුරුදු 60 දක්වා අඩු කරා. මේක මම හිතන්නේ මන් දකින්න විදිහට මගේ පුජ්‍යලික මතය ඉතාම හොඳ දෙයක්. සමහර අපි සමහර රාජ්‍ය නිලධාරී විශ්වාස නිලධාරී පොලිසිය ගත්තොත් සමහර DIGලා අපෙත් එක්ක කියනවා ඒගොල්ලන් පොලිස් ප්‍රති අනතුරට යන්න එනකොට අවුරුදු 58-59. නමුත් ඒ අයට කවදාවත් අවුරුදු 5-6ක් පොලිස් ප්‍රතිවරයෙක් හිටියොත් ඒක ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ අය බොහොම කලකිරීමෙන් හිටියා. හමුදාවේ අයත් අපි ඒ කතාව කියලා තිනවා. සමහරු අවුරුදු 6-7 දැන් ඉන්නවා. ඒ නිසා ඒ සුදුස්සාට ඒ සුදුසු තැන නැති වෙන තත්ත්වයක් වුණා. ඒ වගේම වසරකට රාජ්‍ය සේවකව මං හිතන 2000-3000 විශ්‍රාම ගන්නවා. ඒ විශ්‍රාම යනකොට අපේ තරුණ තරුණියන් තමයි අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒක අපේ තරුණ තරුණියන්ද මේ අරගලයට යන්න එක හේතුකුත් වුණා. ඒ ඇයට ඒ අවස්ථාව නැතිවීම පිළිබඳව. ඒ නිසා ඒ විතරක් නෙවෙයි අද අපේ කුෂ්කර්මාන්තය එදායේ පොහොර ප්‍රශ්න නිසා තමයි ගොඩක් ජනතාව පහට බැස්සේ. ඒ නිසා ගොවියෝ අන්ත අසරණ තත්ත්වයකට පත් වුණ බව අපි දන්නවා. ඒ නිසා ඒ අයට ඒ වෙච්ච ණය ගෙවන්න වගා හානි ණය මේ අයවැයෙන් යෝජනා කරලා තිනවා. අපි ඒක ඉතාම සුවිශේෂ දෙයක් හැටියටයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා එක පැත්තකින් මේ රාජ්‍ය ආයතනය පාඩු ලබන බව හැමදාම කෝප් කමිටුවෙන් කියනවා. ඒ කිව්වට යෝජනා ඉදිරිපත් කරාට මේක උත්තරයක් අද වෙනතුරු ලැබුණේ නැහැ. එහෙනම් අපි ශ්‍රී ලංකන් ගත්තොත්, ලංකා විදුලි බල මණ්ඩලය ගත්තොත්, පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගත්තොත් අවුරුද්දකට ට්‍රිලියනයක් පාඩුයි. ට්‍රිලියනයක් කියන්නේ කීයක්ද? මිලියන 1000ක් බිලියන 1යි, බිලියන 10ක් 1000ක් ට්‍රිලියන 1යි. ඉතින් බලන්න වසරකට පාඩුව මේ අපේ රටේ අහිංසක මිනිස්සුන්ට නෙමෙයි ගෙවන්න තියෙන්නේ. එහෙනම් මේක ප්‍රතිවූගත කරන්නේ නැතුව වෙන මොන කෙංගිරියක් කරනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ. මෙහෙම නාවේ ගිහිල්ලා අන්තිමට අපිට ඉතියෝපියාවත් පහු කරලා යන්න වෙනවා. ඒ නිසා මේක අපිට රත්තරන් පිහේ කියලා නැගන්න බෑ. ඒ නිසා අපි මේ ප්‍රතිවූගත කරන්න ඕනේ නැත්නම් අපේ රට තව තවත් අගාතයට පත් වෙන එක අය අමුතුවෙන් අපි කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පාඩු ලබන ආයතනේ මම කියන්නේ නැහැ ලාභ ලබන ආයතනේ ගැන. ඒවා එහෙම තියද්දී පාඩු ලබන ඒ රාජ්‍ය ආයතනේ ඒ පිටු ව්‍යුහගත කරන්න යෝජනා කරලා තිනවා. ඒකට අපේ කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා. එවන් මම කියන්න ඕන අපේ හිටපු පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා මහනුවර මැදියම අධිවේගී මාර්ගයේ ගලගෙදරින් ආරම්භ කරා 2014. එතුමා එක නිම කරන්න තිබුණේ 2018. නමුත් මේක පහුගිය කාලේ කොහොම හරි මේක දිග ඇරිලා අපිට පුළුවන් වුණා 2020 අපේ රජයේ යටතේ මීරිගම කුරෑගල කොටස විවෘත කරන්න. ඒ නිසා අපි හැමදාමත් නුවර මිනිස්සු හැටියට පැය 3.5ක් ගෙවලා තමයි කොළඹට එන්නේ. දැන් මේ මීරිගම සිට කුරෑගල දක්වා අධිවේගී මාර්ගය විවෘත කරපු නිසා අපිට පැය 2යි කාලර 2.5ට දැන් එන්න ඕනේ. එතන මෙවර අයවැයින් මම දැක්කා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඒ මිලියන 44680ට තවත් මිලියන සම්පූර්ණ මුදල 69,480ක් වෙන් කළ දිනවා. මේක මහනුවර කෙනෙක් ඇටියෙද මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. රටේ ආර්ථිකයට මහ සත්‍යයක් දෙන මධ්‍යම පළාත. මධ්‍යම පළාතෙන් තමයි මේ රටට එළවලු වැඩි වශයෙන් ලබා දෙන්නේ. ඒ නිසා අද මම දැක්ක මේකේ තව එක හොඳ යෝජනාවක් තියෙනවා. ඒ එළවලු මේ තාක්කල් ලොරි වලින් උඩ ගෙනල්ලා ඒ ලොරි වල මිනිස්සු නිදාගෙන තමයි දබුල්ලට හෝ කැප්පටිපොලට හෝ කොළඹට හෝ එන්නේ. නමුත් දැන් මම දැක්ක මේකේ යෝජනා කරලා තිනවා දුම්රියෙන් ඒ එළවලු ටික නගර වලට ගේන්න. මම ඒක හොඳ දෙයක්. ඒ එළවලු ආරක්ෂා වෙනවා. එළවලු පොඩි වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒකත් හොඳ යෝජනාවක් හැටියටයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා දැන් මේ මධ්‍යම අධිවේගයේ මහනුවර ජනතාවගේ බලාපොරොත්තු සඳහා ඒ වගේම පොතුහැර සිට රබුක්කන දක්වා වෙන් කරලා තියෙනවා මුදල්. ඒ වගේම මිලිගම සිට කඩවල දක්වා මම හිතන්නේ 20,150 තිබු මිලියන මෙදා එක 40,100 දක්වා වැඩි කරලා තියෙනවා. මේක මධ්‍යම පළාතේ අපිට මම හිතන්නේ ඉතාමත්ම වටිනා දෙයක්. ඒක නැත්නම් අපි මේ යෝජනාවට ඇතුළත් කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම දැක්කා මේක රබුක්කනට විතරයි කියලා. දැනට මේ මාස 4ක අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ රබුක්කන දක්වා විතරයි. හැබැයි ඒක මම අධිකාරු ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා. ඒක ගලගෙදර අපි ගලගෙදරින් තමයි අවසානයේ දැක්කේ. ගලගෙදර දක්වා ඒක මේ මාස 4 අමාරු නම් ඊළඟ එකේදීවත් ඒ ගලගෙද දක්වා ඒක අවසන් කරන්න කියලා කන්දවුර රට ජනතාව වෙනුවෙන් මම අධිකාරු ජනාධිපතිතුමාගෙන් බොහොම බැකපත්ව ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි කියන්න ඕන මේ දුන්නු සහන අපේ රටේ ජනතාවට සමුදි දීමනාව රුපියල් 5000කින් වැඩි කියලා තියෙනවා. ඒ වගේම යූරියා පෝරමිල අඩු කරල් තියෙනවා. භූමි තෙල් දීමනාව මම හිතන්නේ භූමි තෙල් ප්‍රශ්න නිසා මේ කරෝල මිල තාමත්ම ඉහළට ගියා. මාළු මිල තාමත්ම ඉහළට ගියා. වතුකරේ ජනතාව අදටත් රොටි පුච්චං කන්නේ ලාම් තෙල්ලි පරා. එයාට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ නිසා වතුකරේ ජනතාවට සහ දීවර ජනතාවට මේ භූමි තෙල් සහනාධාරයක් ලබා දීම පිළිබඳ මේකේ යෝජනාව තියෙනවා. ඒක අපි ඉතාමත් අගේ කොට සලකනවා. ඒ වගේ ගැබිනු මව්වරුන් රුපියල් 2500ක දීමනාවක් ලබා දෙනවා. ඉඩම් සඳහා සින්නක් කරවපු ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේ මේ රටට මහත් ආදායමක් ලබා දුන් සංචාරකයෝ පහුගිය කාලේ සංචාරකයෝ අපි එන්නේ නැතුව හිටියා. සුද්දෙක් බෙහෙතකටවත් දකින්න නැතුව හිටියා. නමුත් මේ ටාගට් එකක් තියෙනවා. මේක හොඳ ටාගට් එකක්. ලක්ෂ 25ක් වසරක් තුල ගෙන්නන්න. ඒක ඉතාම හොඳ දෙයක්. මේ තුමින් තමයි මේ අපි අගාධයේ වැටිලා තියෙන මේ රට ඒ ඩොලර් වලින් ස්වයංපෝෂිත කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ අයවැය ඒ වගේම තව විශේෂ කාරණා කීපයක් තියෙනවා. වගානාය ගත්තු මෙච්චර කල් ඒවා කපා හැරින්ද යෝජනා කරවල තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ අබලි ද්‍රව්‍ය මේ ඒ සඳහා ඒවා ආදායම ලබා ගන්න ඒ අවස්ථාව ලබලා දීලා තියෙනවා. එතකොට මහපොළ ශිෂ්‍යත් ඒක වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපේ රටේ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ග්‍රාමීය ආර්ථිකය නංවන්න ඒ මං කිව්ව මධ්‍යම අධිභාගයට අමතරව විශාල වැඩ කොටසක් සෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තොත් මම හිතන්නේ මහනුවර මහ රෝහල ලංකාවේ තියෙන දෙවෙනි ජාතික රෝහල හැටියට මේකට අයිති ඉඩම් අක්කර 53ක් තියෙනවා. මේ 53ෙන් දැන් රජයේ පාවිච්චි කරන්නේ 33යි. ඒ කියන්නේ 23ක් ඒ අවට පදිංචිකරුවන් විසින් අල්ලාගෙන.
එහෙනම් මම මිනිත්තු දෙකක කාලයක් තිබුණා.
මහනුවර නගරේ මහනුවර ඉපදුණු කෙනෙක් හැටියට වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා එතුමා මැදිහත් වෙල මේ ඉඩම් අක්කර 20 ආපහු සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අරන් ඒ අයිසක මිනිස්සු ඉන්නවා නම් එයාට වෙනම පැට් එකක් හරි ගස්තර දීලා එයා ඒකේ පදිංචි කරලා මේ දිවයිනේ කොළඹ හැරුණේ ප්‍රධාන රෝහල හැටියට මහනුවර මහ රෝහල වැඩි දියුණු කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. ඒක අපේ කීරේ රබුකල සෞඛ්‍ය මෙතුමාට බහරයි. එතුමා මේ වැඩේ කරයි කියලා අපි ලොකු විශ්වාසයක් තියෙනවා මහනුවර කෙනෙක් හැටියට. ඒ සඳහා එතුමාගේ අපි ඉල්ලා සිටිනවා මේ කාරණාව ඉක්මනින් මේ මාස 4 ඇතුළත මේ මුදල් වෙන් කරලා තියෙන කොටසක් ඒක මදිනම් ඊළඟ අවුරුද්දේ හරි කරලා මේ මහනුවර ජනතාව වෙනින් මේ මහනුවර රෝහලට මහනුවරවට විතරක් නෙවෙයි ඉන්නේ අම්පාරෙන් එනවා කෑගල්ලෙන් එනවා පොළොන්නරුවෙන් එනවා අනුරාධපුරෙන් එනවා දිස්ත්‍රික්ක ගණනාවකින් විශාල පිරිසක් මහනුවර මහරෝවට එන බව අපි හොඳාකාර දන්නවා. එතන මේ රෝහල මම හිතන්නේ වැඩි දියුණු කරොත් ඒකේ වාසිය අපේ ජනතාවට යනවා. ඒ නිසා අද මේ රට ගෙනියන මේ වැඩපිළිවෙලට කුහක සිතින් බලන්න එපා. මම දැක්ක සමහරු වෙල් විදානෙලා කියල තියෙනවා රට ඉන්න ශ්‍රමිකයන්ද මේ රටද ඩොලර එපා එවන්න එපායි කියලා. කොච්චර කුහකද බලන්න, කොච්චර කොහොමද අපේ රට වැසියෝ හැටියට අපි මේ මොහොතේ මේ අගාධේ ගොඩ වෙන්න අපි ඔක්කොම එකතු වෙන්න කියලා ජනාධිපතිතුමා කියනවා. මම හිතන කීප සැරයක්ම ආරාධනා කරා
අවසන් කරන ගරුබන්තුම කාලය.
එහෙම තියද්දි මේ කුහකකමඩ වෙල් විදානලා මේ විදියට කරනවා. ඒ වගේම ජේපි සහෝදරයෝ ඉන්නේ 3 දෙනයි 5 දෙනා එක්කෙනෙක් කියනවා ඒත් විදේශ ශ්‍රමිකයන්ද මුදල් එවන්න එපායි කියලා. ඉතින් බලන්න රටක් හැටියට අපේ ජනතාවට මුදල් එවන්න එපා කියනකොට
අවසන් කරන ගමන්
මේ ජනතාවට විනාඩියක් දෙන්න අපේ මන්ත්‍රීතුමා නියෝජ්‍ය කතානායකතුමා
වැඩිපුරත් කාලේ දීලා තින්නේ.
එහෙම එවන්න එපායි කියලා ඒ තරම් කුවක සිතින් බලනවා. එඳ අපි ජනතාව පෙරමුණ කියනවා ඕගොල්ලන් කොච්චර වලිකාවක් ඕකේ නිර්මාතෘවරයා රෝහණ විජේවීර එතුමාගේ පුතා ඊළඟ චන්දරේ එන බව හොඳට සීතබහ ගත්තොත් හොඳයි කියලා මම ඒ කට්ටියට මතක් කරනවා. එඳ ඔය තියෙන තුනක් නැති වෙන්න පුළුවන් ඉදිරියේදී. ඒ නිසා ඒ ගැන කල්පනා කරන්න කියලා ඉල්ලා සිටිමින් මගේ කොටස සුවපිය අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. ගරු ජයරත්න හේරත් මැතිතුමා, ගරු එස් චන්ද්‍රකාන්තන් මැතිතුමා, ගරු සංජීව ඉදිරිමාන මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ කතාව පටන් ගන්න හදනකොට එක්තරා ජාතික පුවත්පතක ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වාර්තා කළ ප්‍රවෘත්තියක් මට ලැබුණා. ඒකේ සිරස්සලයේ තියෙන්නේ ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාගේ කතාව සිරස්සලයක් විදියට ගන්නවා. ජනතාව ඉතිරි කළ මුදල් වලින් 70%ක් රාජපක්ෂලා හොරකම් කරලා මෙන්න මේ අනුප්‍රාප්තික ජනාධිපතිතුමාගේ අතුරු අයවැය සම්බන්ධව විපක්ෂයේ ඉන්න ආර්ථික විද්‍යාව තේරෙනම මිනිස්සයා කරපු කතාවේ මූලික හරය සිරස්සලයක් විදියට ගත්තා. එකතකින් මම කල්පනා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙහෙව් විපක්ෂ මතයක් තියෙන පාර්ලිමේන්තුවක එකතකින් කතා කරලත් තේරුමක් නැහැ. මෙවැනි අදහසක් ආචාර්ය හර්ෂද සිල්වා නොවන කෙනෙක් කිව්වා නම් මම මේක මේ තරම් සීරියස් ගන්නේ නැහැ. මම යෝජනා කරන්නේ මේ පවතින ආර්ථික ව්‍යසනය මත නිර්මාණය වන මහජන පීඩාව දේශපාලන වෛරයක් බවට පරිවර්තනය කරලා එකී දේශපාලන වෛරයේ මත තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා නම් යම් දේශපාලන ව්‍යාපාරයක් හෝ යම් දේශපාලන ව්‍යාපාරිකයෙක් සමාජිකයෙක් ඒ පිළිබඳව අපට තියෙන ඉතාම පිළිකුල් සහගත හැඟීමක්. අද මාතෘකාව ළඟට ආපුවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විවාදයේ අද උදේ ඉඳලම බොහෝ තැන් මම අහගෙන හිටියා. එහිදී මට දැනුණු ප්‍රධානම අදහසක් තමයි විපක්ෂය පහුගිය දවස්වල තමන් විසින්ම කතා කළ අදහසේ ප්‍රතිවිරුද්ධ අදහස තමයි අද සාකච්ඡාවට අරගෙන තිබුණේ බොහෝ තැන්වල. මම ඒක දකින්නේ ප්‍රතිපත්තිමය ප්‍රතිවිරෝධයක් විදිහට. උදාහරණයක් විදිහට ගත්තොත් වැඩබද්ද අඩු කරලා මේ රට විනාශ කළාය කියලා කෑ ගහපු අය අද කතා කරනවා වැඩබද්ද වැඩි කරලා මේ රට වනසනවාය කියලා. මේ දෙකෙන් ඇත්ත මතය කෝකද කියලා අපි විපක්ෂයෙන් ප්‍රශ්න කළ යුතුයි. විදේශ ණය ගෙවනකොට මෙච්චර රටේ ඩොලර් සංචිතේ හිඟයක් තියද්දි ණය ගෙවගෙන ඉන්නේ ඇයි කියලා අහපු අයම ණය ගෙවන්නේ නැතුව රට බංකොලොත් කළේ ඇයිද කියන ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තුවේදීත් එළියේ දේශපාලන සංවාදවලදී තෝන්මතු කරනවා. ඩොලරය පා කිරීමේ දොස් දැකලා අද කියන්නේ ඩොලරය පා නොකිරීම පිළිබඳව ප්‍රශ්නේ මතු කරමින් ඉඳලා ඩොලරය පා කරන්න ගත්ත තීන්දුවෙන් පස්සේ ඒ ප්‍රතිවිපාක පිළිබඳව අද ආණ්ඩුවට දොස් කියන්න මේ විපක්ෂ සංවාදයේදී ඔවුන්ගේ කාලය පාවිච්චි කළා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මෙතනදී තේරුම් ගත යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ දේශපාලන කණ්ණාඩියකින් බලලා නෙවෙයි, ඉතාම නිරුවත් දැසකින් යථාර්ථය දිහා බලලා. සියයට සියක්ම හොඳ ප්‍රතිඵල විතරක්ම ලැබෙන ආර්ථික ප්‍රතිපත්ති කියලා ජාතියක් ආර්ථික විද්‍යාව තාම හොයාගෙන නැහැ. කවුරු හරි හිතනවා නම් ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවක් ගන්න තීන්දුවකදී, ආණ්ඩුවක් ගන්න තීන්දුව කියන්නේ ඒ ආණ්ඩුව සමග ඒ මොහොතේ වැඩ කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ භාවයක් තියෙන උදවිය විසින් ගන්නා තීන්දුව. ඒ ඕනෑම තීන්දුවක මිශ්‍ර ප්‍රතිඵල සහිත භාවයක් තිබෙනවායි කියන යථාර්ථය අපි තේරුම් ගත යුතුව තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා මේ කාරණාව මේ උත්තරීතර සභාවිතා මාදරෙන් අවධාරණය කරන්න කැමැති. උදාහරණයක් විදිහට ගත්තොත්, කිසියම් වහණ්ඩයක ආනයන බද්දක් අඩු කළහම පාරිභෝගිකයාට වාසි. නමුත් ඒ භාණ්ඩයේ ස්වදේශීය නිෂ්පාදකයාට ඒක ඇතුළේ අවාසියක් නිර්මාණය වෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්නේ අවසානයේ ගිහිල්ලා වෙළඳ ශේෂී අර්බුදයේ නරක තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි ජනතාව නොමග යවන්නේ නැතිව මෙන්න මේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා මහජනයාට උදව් කළ යුතුයි කියන එකයි මම යෝජනා කරන්නේ. දැන් අපි පහුගිය කාලේ දීර්ඝ ලෙස සාකච්ඡා කළා, අපේ ආණ්ඩුව පළවෙනිම අවස්ථාවේ ඩොලරය හිර කරගෙන ඉන්නේ නැතිව පාකලා නම් මේ ප්‍රශ්න ඉවරයි කියලා තමයි සමහරු කතා කළේ. ඒ වගේම මෙවැනි අර්බුදකාරී මොහොතක ඩොලරය නිරුත්සාහිකව පාවෙන්න අතහැරියට පස්සේ එය පාලනය කිරීමේ උපකරණයේ විදිහට පොලි අනුපාත ඉහළ දමන්න සිද්ධ වෙනවා. හැබැයි ඩොලරය පාකිරීම මේ ප්‍රශ්නයට එකම විකල්පය බව පුන පුනා මේ සභාවේ කියපු මිනිස්සු අද පොලි අනුපාත ඉහළ දැමීම නිසා ඇතිවුණු ප්‍රතිවිපාක පිළිබඳව මේ සභාවේදී කතා කරනවා මම අහගෙන හිටියා. මම මේ හැම තැනකදීම යලි යලි යෝජනා කරන්නේ දේශපාලන වශයෙන් මේ අර්බුදකාරී ජාතික ව්‍යසනයක් පවතින මොහොතක තමන්ගේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දයි ඉතාම නිවැරදිව ඕන් විසින් මේ රටට පැහැදිලි කළ යුතුයි. එකම කතාවේ දෙපැත්තම කිය කියා ඉන්නේ නැතිව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අතුරු අයවැය තුළ මම දකින මූලික ප්‍රමුඛතා කිහිපයක් මම දැන් කතා කරන්න සූදානම් වන්නේ. මේ ආර්ථික අර්බුදයේ හමුවේ ඉතාම අන්ත අසරණ භාවයට පත්වුණු පුරවැසි තීරුවක් මේ සමාජ පද්ධතිය මත අපි ඉතාම පැහැදිලි ලෙස හඳුනා ගන්නවා. ඒක මේ මුළු රටට, මගේ කලුතරට, අපි හැමෝටම අදාළ පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ගරු ජනාධිපතිතුමා තමන්ගේ අතුරු අයවැය කතාව එක තැනක කියනවා, රාජ්‍ය මූල්‍ය අවකාශය තුල තියෙන මේ හිඟය සැලකිල්ලට ගනිමින්, නැත්නම් මේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගනිමින් අත්‍යවශ්‍ය නොවන, හදිසි නොවන රාජ්‍ය වියදම් කල් තියලා හරි අපි මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් යෝජනා කරනවායි කියලා. මේ අයවැයට මම කැමැතිම තැන මොකක්දයි කවුරු හරි මගෙන් ප්‍රශ්න කළොත්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පිළිතුර මෙන්න මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් නිර්මාණය කරන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල වෙනුවෙන් මම මගේ කැමැත්ත උපරිමෙන් ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සම්බන්ධව මේ අයවැය තුළ තමන්ගේ යෝජනාව ජනාධිපතිවරයා විසින් මුදල් ඇමති ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය වියදම් අඩු කර ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි මේ කාරණා දෙක, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉතාම පරිස්සමින් කළමනාකරණය කරගත යුතුයි. මම හැමදාම කියපු දෙයක්, අපි හැමෝම තේරුම් ගත්ත දෙයක් තමයි රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම තුළ හැමදාම ජනතාවගේ වියදම් තමයි වැඩි වෙන්නේ. මොකද රාජ්‍යයක ආදායම් කියලා කියන්නේ මහජනයාගේ වියදම් බවට පත්වෙන නිසා. ඒ වගේම රාජ්‍යයක් තම රාජ්‍යයේ වියදම් අඩු කරනවා නම් ඒකේ අනික් පැත්තෙන් ගිහිල්ලා මහජන ප්‍රතිලාභ අඩුවීමකුත් සිද්ධ වෙනවා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් යෝජනා කරනවා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමත් රාජ්‍ය වියදම් අඩු කර ගැනීමත් ඉතාම පරිස්සමින් කළ යුතුයි. මොකද මිනිස්සු ඉන්න ඉතාම පීඩාකාරී ආර්ථික ප්‍රශ්න රැසක් මැද්දේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපේ සංවාදයේ ඉතාම ප්‍රසස්ස මට්ටමකට අපි ඇවිල්ලා දැන් මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එක ළඟට අපි ඇවිල්ලා ඉන්නේ. බොහෝ දෙනෙක් අහනවා දැන් මෙතනින් එහාට මොකක්ද වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය තුළ අපි IMF එකත් එක්ක කතා කරනවා සාර්වාර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ අපේ යෝජනාව ඒ වගේම ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ අපේ අදහස රාජ්‍ය ණය පිළිබඳව අපේ සංකල්පය මේ සියල්ල IMF එකත් එක්ක අපි කතා කරනවා ඊට පස්සේ ඒ සම්බන්ධව අපේ යෝජනාවත් අපිට ණය ලබා දුන්නු ණය හිමියන් වෙත ඉදිරිපත් කරලා අපි අපේ ණය හිමියන්ගෙන් කිසියම් ආකාරයක සාධාරණ සහයෝගයක් මේ මොහොතට අදාළව ලබා ගන්නවා. එකී සහනය මත පදනම් වෙලා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් අපිට රටක් විදියට දිගින් දිගටම සහයෝගය ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි රටක් විදිහට ඉන්න මේ බරපතල ආර්ථික පීඩාකාරී තත්ත්වයේ ඇතුලේ ප්‍රශ්න 100ක් විතර තියෙනවා වගේ පෙනුනට ඇත්තටම මේක ඇතුලේ තියෙන මූලික ප්‍රශ්න දෙකයි. කාරණා අංක 1 නැත්නම් ප්‍රශ්න 1 අපේ රටේ රාජ්‍ය ආදායම ඉක්මවා ගිහිල්ලා රාජ්‍යයට මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. රාජ්‍ය ආදායම සහ වියදම් අතර තියෙන පරතරය මේක 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ ඇති වෙච්ච තත්වයක් විදිහට තමයි සමහරු කතා කරන්නේ. මේක අපේ ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දෝෂයක් විදිහට සමහරු සාකච්ඡා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දීර්ඝ කාලයක් තිස්සේ මේ රට වෙලා ගනිමින් තිබෙන ආර්ථික ව්‍යසනයේ ප්‍රමුඛ තැනක් රාජ්‍ය ආදායම සහ වියදම් අතර තියෙන පරතරය. ඒ වගේම මේ ඩොලර් සංචිතයේ අර්බුදයක් මේ ජාතික වශයෙන් තියෙන ආර්ථික ප්‍රශ්නේ ඊළඟ කොටසක් බවට පත්වෙන්නේ අපේ රටේ අපනයන ආදායමත් ආනයන වියදමත් අතර තියෙන සාමාන්‍ය පරතරය. ආසන්න වශයෙන් අපි ඉන්නේ මේ වෙලාවේ ඇමරිකන් ඩොලර් බිලියන 10ක විතර දැවැන්ත පරතරයක් ළඟ. මෙන්න මේ වේදනාකාරී ප්‍රශ්න දෙකට එක රැයකින් පිළිතුරු දෙන්න පුළුවන් කියලා විපක්ෂයට හිතුණට ආර්ථික විද්‍යාව විෂයක් විදියට හදාරපු නැති මිනිහෙකුට උනත් තේරෙනවා මේ ප්‍රශ්නය අපි විධිමත්ව ක්‍රමානුකූලව උත්තර හොයාගෙන යා යුතු ප්‍රශ්නයක් බව. අපි මේ සඳහා අනුගමනය කළ යුතු විධිමත් ප්‍රතිපත්තිමේ වැඩසටහනකට මේ තමයි හොඳම මොහොත. අපි වර්තමාන ජනාධිපතිවරයාට සහය දෙන්නේ මෙන්න මේ ආර්ථික ව්‍යසනයෙන් මේ රට ගොඩදාන්න මේ ජනතාවගේ ප්‍රශ්නවලට ඉතාම කඩිනමින් පිළිතුරු ලබා දීම සඳහා වැඩපිළිවෙලකට පමණයි.
කරුමන්තුමන්තා මිනිත්තු දෙකක කාලයක්.
හොඳයි. මම ඒ කාරණාව කිව්වේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විවාදය ඇතුළේද විපක්ෂයේ දිගින් දිගටම කියන්න උත්සාහ කළා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අපි ජනාධිපති කළේ අපි අපේ ආරක්ෂාව සපයා ගන්නයි කියලා. මං ඉතාම වගකීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පොහොට්ටුව සමග බැඳිච්ච මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් වගකීමෙන් කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලව්වා විශේෂ සතුටක් ආරක්ෂාවක් අපි පෞද්ගලිකව අපේක්ෂා කරන්නේ නැහැ. එතුමාගෙන් අපි අපේක්ෂා කරන්නේ මේ මොහොතේ පවතින මේ අර්බුදයට විසඳුම් පමණයි. ඒ හැර කිසිදු පෞද්ගලික ඉල්ලීමක් හෝ උවමනාවක් අපි එතුමාගෙන් ඉල්ලලත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ. මගේ කතාවේ අවසාන මිනිත්තුව මම පාවිච්චි කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මොහොතේ වැඩිපුරම සාකච්ඡාවට ලක්වෙන කාරණාවක් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය. රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධව තියෙන මේ පීඩාකාරී තත්ත්වය අපි නිවැරදිව තේරුම් ගන්න ඕන. පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරයන් ප්‍රතිව්‍යුහගතකරණය සමානයි ජාතික සම්පත් විකුණා දැමීම කියන වැරදි දේශපාලන සමීකරණයෙන් අපි සමාජයක් විදිහට එළියට ආ යුතුයි. මේ චෝදනාව අපි විවිධ අවස්ථාවලදී අනේකාට කලා වගේම මේ රටේ ඉතිහාසයේ පුරාම කිසියම් ආණ්ඩුවක් සාධාරණ පදනමක් මත රාජ්‍ය ව්‍යවසායක් ප්‍රතිසංස්කරණය කරන්න තීන්දුවක් ගන්නකොට ඒ මොහොතේ ඉන්න විපක්ෂයේ පාරට බහිනවා මෙන්න රාජ්‍ය සම්පත් ජාතික සම්පත් විකුණාගෙන කනවෝ කියලා. පොදුජන පෙරමුණ විදියට අපි රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය සම්බන්ධව ඉන්නේ ප්‍රතිපත්තිමය අදහසක. ජනාධිපතිවරයාට අපි ඉතාම පැහැදිලිව කිව්වා අපේ අදහස අංක 1 මේ සඳහා විද්‍යාත්මක විධිමත් ක්‍රමවේදයක් අපි භාවිත කළ යුතුයි. ඒ වගේම මේ වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ව්‍යාපාරත් එක්ක සාධාරණ සංවාදයක් ඇති කරගත යුතුයි. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි හැමෝම සතුටු කරන්න නම් බැරි වෙයි. මැකියාවෙලි කිව්වා දේශපාලනයේදී නුඹට සියලු දෙනා සතුටු කරන්න උමනා නම් කරුණා කළා දේශපාලනේ අතහැරලා හෙට උදේ ඉඳලා අයිස්ක්‍රීම් විකුණන්න පටන් ගන්න කියලා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, සූති මට ලබා දුන්න අවස්ථාවට.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීමේ විවාදයේ කල් තැබීම කරු සභානායකතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීමේ විවාදය 2022 සැප්තැම්බර් මාස 1 බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි යෝජනා කරමු.
පාර්ලිමේන්තුව කල් තැබීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තුව 2022 සැප්තැම්බර් මාස 1 දින බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි යෝජනා කරමු.
ඒ අනුව පාර්ලිමේන්තුව 2022 සැප්තැම්බර් මාස 1 බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 දක්වා කල් තබනු ලැබේ.